ජනශ්‍රුති ගැන අපි විශේෂයෙන් හැදෑරුවේ නැති වුණාට, ඉගෙන නොගත්තට, විෂයක් විදියට විශ්ලේෂණය නොකළට, අපේ අද තවත් බොහෝ ක්‍රියාකාරකම් එක්ක මේ ජනශ්‍රුති සමගාමී වෙනවා කියලයි මට කල්පනා වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. විලියම් තෝමස් කියන පුරාවිද්‍යා වගේම ඉතිහාස විශේෂඥ නැත්තම් ජනශ්‍රුති විශ්ලේෂකයා කියන විදියට ජනකතා, ජන සංගීතය, මුඛ පරම්පරාවෙන් එන ඉතිහාස කතන්දර, ප්‍රස්තාව පිරුළු, විශ්වාස, ඇවතුම් පැවතුම්, අනන්‍ය ගතිසිරි, මේ සේරම එකතු වෙලා හැදෙන සංස්කෘතියක් වැනි දෙයක්, එහිම උපසංස්කෘතියක්, යම් කණ්ඩායමක් ජන කොට්ටාසයක් විශේෂ ඇතිවන ක්‍රියාවලි බෙදා හදා ගැනීමෙන් ස්ථාපිත වන පොදු ජන රටාවක්. මේ විදියට මේ ජනශ්‍රුතිය සංකීර්ණ බවටත් පත්වෙනවා. මේ තත්ත්වය ටිකක් විද්‍යාත්මකව ෆෝක්ලෝ කියන ශීර්ෂයෙන් වහරන්න පටන් ගත්තේ 1846 කියලයි කියන්නේ. ඒ පෙරකී ජන විද්‍යාඥයා විලියම් තෝමස්, බ්‍රිතාන්‍ය ජාතිකයා. ස්ටිත් තොම්සන් කියන ජන විද්‍යාඥයා තමා දේව පුරාණ නොයෙකුත් ප්‍රවාද එක්ක ජනශ්‍රුති මුහු කරලා යම් ඉගැන්වීමක් විදියට විද්‍යාර්ථීන් වෙත ඉදිරිපත් කළේ. ඒ විලියම් තෝමස්ට පස්සේ. ඇත්තටම තොම්සන් තමයි මේ ජනශ්‍රුති වර්ගීකරණය විලාශයක් විදියට ලෝකෙට හඳුන්වලා දුන්නේ. අපේ ලංකාවේ තව මොනතරම් මේ ජනශ්‍රුති විදියට ගන්න පුළුවන් දේ තියෙනවද මේ කියපුවට අමතරව? නිකම් තේරවිලි ගන්න. තේරවිලි කියන්නේ මොනතරම් ජනශ්‍රුති අංගයක්ද කියලා මට නිකමට හිතෙනවා. කාලෙකට ඉස්සර, ඒ කියන්නේ 1999 විතර, මට අපූරු පොතක් තෑගි ලැබුණා. ඒ සෑහෙන කාලයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජන සංගීත ජනශ්‍රුති පර්යේෂණ ක්ෂේත්‍රයේ හිටපු කිත්සිරි අලුත්ගේ මහත්තයාගේ. සිංහල තේරවිලි තම පොතේ නම. මේ පොතේ අපේ ජන ජීවිතයේ පුංචි පුංචි දේවල් ගැන තේරවිලි තිබුණා. අම්මත් දරුවත් එක තැන ඉන්න, දරුවා අම්මගේ උඩ පෙරලෙන්න, දරුවා නැති කල වැඩ නොම වෙන්න, දරු නැති අම්මල තෝරණු සන්න. දැන් කාලේ සමහර නගරවල්වල ගෙවල්වල බුලත් කොටන්න වාගේ ලී වංගෙඩිවල සම්බෝල කෙටුවට මේ කවිය කියන්නේ මිරිස් අඹරපු මිරිස් ගල ගැන. හරිම අහිංසකයි නේද කවිය? අම්මා තමා මිරිස් ගලේ අර විශාල යහන, දරුවා තමා අර ඇඹරෙන්න උදව්වන පුංචි රවුම් ගල. එක් කලගෙඩි දෙක වැන්නේ, සතර දෙලුම් අට වැන්නේ, මුව දහ දෙන විසි වැන්නේ, මෙතුන් පදේ තෝරන්නේ. ඒ තමයි හෙවනැල්ල. කොකා වගේ සුද්ධ ඇතුව, නයා වගේ දඟර ඇතුව, හඬලන හඬ සද්ද ඇතුව, තෝරාපන් නුවණ ඇතුව. ඒ තමයි හග්ගෙඩිය. තව එකක් දෙකක් කියන්නද? වක්ක වකයි වක දෙවකයි, වත්තෙම පොල් ඔක්කොම කයි. ඒ තමයි හිරමණය. ජන කවියට එනකොට අපේ ගැමියාගේ තිබුණු සාහිත්‍ය රසය, ජීවිතය ගැන තිබුණු අවබෝධය මොන වගේද කියලා අපිට පේනවා. ඒත් ඒ කිසිම කෙනෙකුගේ නමක් අපට හොයාගන්න නැහැ. අයිතිකාරයෙක් නැහැ ඒ දාර්ශනික කවිවලට. විවාහය ගැන ගැමියා කිව්වේ කොහොමද කියලා ඔබ දන්නවද? අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හි ගඟේයා, නගුලේ රඟ දැනෙන්නේ වෙළමෙද මඩේයා, උගුලේ රඟ දැනෙන්නේ ඊට අහුණු තැනේයා, මගුලේ රඟ දැනෙන්නේ දූපුතුන්ලත් තැනේයා. ජීවිතේ පරිණත බවට ආපු ගැමියන් ලියපු කවි අදටත් හෙටටත් මොනතරම් පෑහෙනවද කියලා වැටහෙන්නේ ඒ කවි හොයාගෙන කියවනකොට. අනේ මන්ද මේ කලියුග කාලේ එහෙම පරණ කවි කියලා උපහැරණ දෙන්න අපට කවුද ඉන්නේ? අපි මොනතරම් අසරණද එතකොට? අපි හිතුවත් පරිපූර්ණයි කියලා. අපේ සීයල ආත්තම්මලගේ කටේම තිබුණේ මේ ජනශ්‍රුති. මොන සිද්ධියක් වුණත් ඔවුන්ගේ මුවට එන්නේ පැරණි කවියක්. මේ විනාශය කවද ඉඳලද උනේ කියලා ඉරක් ගහලා වෙන් කරන්න නම් අපිට බෑ. ජීවිතේ හරිහැටි තේරුම් ගන්න ලියාපු ජනකවි අපට අනන්ත අප්‍රමාණ හම්බ වෙනවා. ඒව කියෙව්වම හිතට හැල්ලුවක් සැනසුමක් එනවා. ඔබ දන්න දෙයක් තමා මේ ජනකවියා කියන්නේ. ඒත් ඒ ගැන ගැඹුරට හිතුවද ඔබ? මේ ඒ වගේ දහස් ගණන් ජනකවි අතරින් එකක් විතරයි. මල ලස්සනට අපි දකිනවා, සුවඳ විඳිනවා. ඒත් පෙති හැලුනම මලේ සුවඳ නැති වෙනවා. අපි හොඳින් ජවයෙන් ඉන්නවා. ඒත් හම රැලි වැටුනම රොහිරු නැති වෙනවා, හම වියලෙනවා. ගඟ මනහරව ගලා යනවා, බාධාවක් නැහැ. ඒ දිය හිඳුනම වැල්ලක් විතරයි, තෙතක් නැහැ. ඒත් මේ සේරම අතරේ අපි පරාර්ථයෙන් යමක් පිදුවොත් ඒ සුවඳ මේ මොන රුසිර නැති වුණත් ලෝකෙ පවතිනකම් ඉතිරි වෙලා තියෙනවා. අන්තිමට අපි එන්නේ ඒ සත්‍යයට. ගඟට කැපූ ඉනි ගඟදිය අරන් යනවා. සැපට වැඩුණු කය පොළොවට දිරා යනවා. මරු අපි කාට වුණත් ළඟා වෙනවා. ඒ නිසා අනුවන කමින් පව් සිද්ධ කරගන්න නම් එපා. සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ කියන නම් යුග්මය මේ ගීතයට, ගායනයට, සංගීතයට කියවුනාට ලියපු කෙනෙක් ගැන නම් හොයන්න එපා. ඒ ජනතාවට මෙන්න ප්‍රණාම. ගීතයක් ලියලා මගේ මගේ කියලා අයිති කරගන්නවට වඩා මේ වගේ කාටත් අයිති වෙන්න ගීත ලියපු ඒ අපේ මුතුන් මිත්තන් අපි හිතින් වන්දනා කරමු. නමක් නොදත් ජනකවියා අන්තිමට කියන්නේ මොකද්ද? ඒ ගැන හොඳට හිතමු. නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා.
ගංගත කපන ඊගමලිය නැගින් යති, සැපත වැඩුණු කය පොවත දිවා යති. අපත නොවේ බඹුටත් මරු ලබාලෙති, පිනත දුන්නු වේ පමණක් විකුරු වෙති.
ජීවත් වෙන්න.